Honorable SP Radhakrishnan, you have 10 minutes.
Sabeki, Talamatanga, Talavara Vargale, Indraya, Parala Mandatunodia, Wangi Katale Chatatin, Padi, Wangile, Karan Nurta Vargal, Karane Udanayaka, the Karane Tiripi Kuruka Vandum, Eda the Adaka Vaitrundal, and the Adaka Vaitade, Kurupita Tihadigalil, Tirutavatal, other Arasaka Sundamakum and Radi Padile. In the Satan Kondura Patrick in the Narathi, Nagalundu, Tirindi Kola Vendum, in the Nade, Indre Palvere Asamba Vidangale, Sandi Tirkindade, Undre, Rendairati, Patomba, the Irada Mandale, Covid, Vandi in the Nate, Engode, Porla, the Arate, Vinaditade, other Kaparaha in the Natinurea, Archi, Purpurta, Archi Alargal in the Natinurea, Archi, Vinaditade, and Molamaka. விவசாயம் பொருளாதாரம் அதே போல ஏற்றுமதி போன்ற பல்வேறு விஷயங்களிலே நாடு பின்னடைவை செய்திருக்கின்றது அதே போல சிறு கைத்தொழில் மத்திய கைத்தொழில் பெருங்கைத்தொழில் போன்றவை இந்த நாட்டினுடைய உற்பத்தி விகிதத்தை குறைந்திருக்கின்றது இந்த வகையிலே இன்று சிறு மத்திய உற்பத்தியாளர்கள் வங்கியிலே கடன் வாங்குவதும் அதே போல விவசாயிகள் வங்கியிலே கடன் வாங்குவதும் அதே போல ஆட்டோ சைக்கிள் போன்றவற்றை மக்கள் கடன் வாங்கி சின்ன சின்ன வியாபாரங்கள் செய்தாலும் தங்களுடைய தொழில்களை செய்தாலும் இன்று அவர்களுக்கெல்லாம் இந்த பிரச்சனை என்பது ஒரு பாரதூரமான பிரச்சனையாக இருக்கின்றது ஆகவே அவர்கள் இன்று சந்திக்கின்ற சிக்கல்கள் இன்று லீஸ் கட்டாவிட்டால் அவர்களை எடுத்து போகின்றார் எடுத்து செல்ல அந்த வாகனத்தை தூக்கி கொண்டு செல்லுகின்றார்கள் லீஸ் கட்டாவிட்டால் கடையை ஜப்தி செய்கிறார்கள் ஆகவே இதன் மூலமாக இந்த நாட்டிலே இன்று பராட்டா சட்டம் ஏற்றப்பட்டு இந்த நாட்டினுடைய பொருளாதாரத்தை இன்று அவர்கள் மீண்டும் மீண்டும் பொருளாதாரத்திலே எழ முடியாத ஒரு நிலைமை இருக்கின்றதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது ஆகவே இதை சரி செய்வதற்காக அண்மையிலே கேபினட் தீர்ணையின்படி அவகாசம் கொடுக்கப்பட்டிருந்தது ஆனால் இப்பொழுது இந்த சட்டத்தின் மூலமாக அந்த அவகாசங்கள் நான் நினைக்கின்றேன் நீக்கப்பட்டு இந்த சட்டத்தை அமுல்படுத்துவதற்கான நடவடிக்கை எடுக்கப்பட்டு வருகின்றது இதன் காரணமாக இதன் பின்னணியிலே நிறைய பேர் தங்களுடைய விவசாயத்தை தங்களுடைய தொழிலை ஆட்டோ ரிக்ஷா ஓட்டுவதை இன்று இழக்கக்கூடிய ஒரு சூழ்நிலை தான் இருக்கின்றது இப்படி வரும்பொழுது நாட்டினுடைய வறுமை மீண்டும் அதிகரிக்கும் எத்தனை பேர் வேலை இல்லாம போவாங்க எத்தனை பேர் கஷ்டப்படுவாங்க ஆகவே நாட்டினுடைய வறுமை அதிகரிக்கும் ஆகவே நாட்டினுடைய வறுமை அதிகரிக்கப்பட வேண்டுமானால் இவர்களுக்கு ஏதாவது ஒரு வகையிலே அரசாங்கம் சலுகைகள் மூலமாக அல்லது விட்டு கொடுப்பின் மூலமாக செய்ய வேண்டிய கட்டாயம் இருக்கின்றது இன்று அரசாங்கமே உலக நாடுகளுக்கு பெற்ற கடனை திருப்பிக் கொடுக்க முடியாமல் காலம் கேட்கின்றது அல்லது எங்களால் கடன் கட்ட முடியாது என்று சொல்லுகின்றது ஆகவே அப்படி அரசாங்கமே சொல்லும் பொழுது சாதாரண மக்கள் இந்த கடனை திருப்பி செலுத்துவது எப்படி இதற்கான வழி என்ன இதே அரசாங்கம் இன்று உலக நாடுகளிலே கேட்கின்றது எங்களுக்கு சலுகை அடிப்படையிலே இதை செய்யுங்கள் என்று அதே போல இந்த அரசாங்கத்திலே கடன் வாங்கின இந்த மக்களுக்கும் ஏதாவது ஒரு சலுகை அடிப்படையிலே இதை செய்வதற்கான நடவடிக்கை எடுக்க வேண்டும் அல்லாவிட்டால் மீண்டும் பொருளாதாரத்திலே ஒரு சிக்கல் ஏற்படுகின்ற சூழ்நிலை ஏற்படும் என்பதை தான் நான் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன் அதே போல இன்று அதாவது பொருளாதாரத்திலே மிகவும் சிக்கலான ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது அதிலும் வேலை செய்பவர்களுக்கு மிகவும் ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது அதாவது சம்பளத்தை வாங்கி சம்பளம் மூலமாக இன்று தொழில்களை செய்கின்றவர்களுக்கு பல்வேறு சிக்கல்கள் ஏற்பட்டிருக்கின்றன ஏனென்றால் இன்று அவர்கள் ஒரு குறிப்பிட்ட சம்பளத்திலே தன் குடும்பத்தின் வாழ்க்கையை நடத்தி கொண்டிருக்கின்ற பொழுது இன்று பொருட்களின் விலை 4 மடங்கு 5 மடங்காக அதிகரிக்கப்பட்டிருக்கின்றது அதன் அடிப்படையிலே அவர்களுடைய குடும்பத்தை நடத்த முடியாத ஒரு சூழ்நிலை இன்று வெளிநாடுகளுக்கு போனால் வெளிநாடுகளிலும் பல்வேறு பிரச்சனைகள் ஏற்படுவதற்கான சந்தர்ப்பம் இருக்கின்றது ஆகவே இதை கட்டி காப்பதற்கு அல்லது இந்த நடைமுறை சிக்கல்களை தீர்ப்பதற்கு அரசாங்கம் முன்வர வேண்டும் இன்று பெருந்தோட்ட தொழிலாளர்கள் 1000 ரூபாய் சம்பளத்திலே தன் வருமானத்தை கொண்டு 4 பிள்ளைகளை படிக்க வைப்பது தங்களுடைய சொந்த செலவுகளை செய்வது இதெல்லாம் மிக கஷ்டமான ஒரு சூழ்நிலையை அனுபவிக்க வேண்டிய சூழ்நிலை இருக்கின்றது ஆகவே இந்த அரசாங்கம் கம்பெனிகளோடு பேசி பெருந்தோட்ட மக்களுக்கு உடனடியாக சம்பள உயர்வை பெற்று தருவதற்கு இன்றைக்கு சாதாரணமாக ஒரு 2000 ரூபாய் வரைக்கும் கொடுத்தால்தான் அந்த சம்பள உயர்வை பெற்றுக்கொண்டு அவர்கள் இதை தன்னுடைய குடும்பத்தை வழி நடத்த முடியும். அல்லாவிட்டால் பெரும் சிரமத்திற்கு ஆளாக வேண்டிய ஒரு சூழ்நிலை ஏற்படும் என்பதை நான் இந்த நேரத்திலே கௌரவமாக இந்த சபைக்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே போல அண்மையிலே இங்க பகுதியிலே ஒரு நடந்த சம்பவத்தை நான் இங்கு சொல்ல வேண்டும். கிரேட் வெஸ்டர்ன் என்ற இடத்திலே தோட்டத்திலே 2001 வருடம் தலாவாக்கலை நகருக்கு தண்ணீர் கொண்டு போக வேண்டும் என்பதற்காக ஒரு தண்ணீர் மறைப்பு செய்து அதன் மூலமாக தண்ணீர் எடுத்து செய்யப்பட்டிருக்கின்றது. ஆனால் அந்த நேரத்திலே அந்த மக்களுடைய ஜனத்தொகை மிக மிக குறைந்தாக இருக்கின்றது. ஆகவே அவர்களுக்கு அன்று அங்கிருந்த தண்ணீர் போதுமாக இருந்தது. ஆனால் இன்று அங்கு ஜனத்தொகை அதிகரித்திருக்கின்றது. அதே போல தலவாக்கலையிலும் ஜனத்தொகை அதிகரித்திருக்கின்றது. இதன் மூலமாக இப்பொழுது அதிகமான நீரை தலவாக்கலை நகருக்கு கொண்டு போக வேண்டும் என்பதற்காக இப்போ நீர் விநியோக திட்டம், அதாவது வாட்டர் போர்ட் சில திட்டங்களை செய்து அந்த தோட்டத்திலே இருக்கின்ற மக்களுக்கு அந்த தண்ணீரை கொண்டு பெற்றுக்கொள்வதற்கான வசதியை இல்லாமல் செய்கின்ற ஒரு நடவடிக்கையில் ஈடுபட்டிருக்கின்றார்கள். இதற்கு மீறி அவர்கள் போனால் அவர்களை போலீஸில் அரெஸ்ட் பண்றதும் அவர்களுக்கு பல்வேறு துன்பங்களை கொடுப்பதும் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இதை மாற்றி அமைக்க வேண்டும். அந்த மக்களுக்கு ஒரு நல்ல சலுகையை பெற்று, அல்லது அவர்கள் எப்பவுமே சொல்லவில்லை எங்களது தண்ணீரை நீங்கள் எடுக்க வேண்டாம் என்று சொல்லவில்லை, எங்களுக்கு கொடுத்துவிட்டு கொண்டு போங்கள் என்றுதான் சொல்லுகின்றார்கள். ஆகவே அதை கருத்தில் கொண்டு அவர்கள் செய்யப்பட வேண்டும் என்பதை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே போல இன்னொரு பிரச்சனை, மலையகத்திலும் சரி இன்று வடகிழக்கிலும் சரி ஏனைய தென்பகுதியிலும் சரி நுண்கடன் பெற்று தங்களது வசதிகளை செய்கின்ற பெண்களுக்கு அதிகமான துன்புறுத்தல்கள் நடைபெறுவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இந்த நுண்கடன் என்ற அடிப்படையிலே பல ஸ்தாபனங்கள், பல நிறுவனங்கள் அங்கே வந்து அவர்களோடு நல்லாக பேசி முதலிலே அவர்களை சந்தோஷப்படுத்தி சந்தோஷமாக ஏதாவது செய்துவிட்டு நுண்கடனை ஆரம்பிக்கின்றார்கள். பிறகு கட்ட முடியாவிட்டால் அவர்களுக்கு பல்வேறு துன்பங்களை கொடுப்பதும் போலீசுக்கு கொண்டு செல்வதும் அடாவடித்தனமான நடவடிக்கைகளில் ஈடுபடுவதும் இன்று சர்வசாதாரணமாக இருக்கின்றது. பலர் இதனால தற்கொலை செய்து கொண்டிருக்கின்றார்கள். ஆகவே இந்த தற்கொலையெல்லாம் தடுக்க வேண்டுமானால் நிச்சயமாக இந்த நுண்கடன் திட்டத்திலே வருகின்ற இந்த ஸ்தாபனங்களை கட்டுப்படுத்துவதற்கான ஒரு சட்டத்தை கொண்டு வர வேண்டும் என்றால் அதை நாங்கள் ஏற்றுக்கொள்ள முடியும். அப்படி இல்லாவிட்டால் இங்கு நாட்டிலே இன்று தற்கொலை என்ற விகிதம் அதிகரிக்கின்ற ஒரு சூழ்நிலை தான் இருக்கும் என்பதை நான் தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். அதே போல அண்மையிலே இந்த நாட்டிலே பல்வேறு கொலை சம்பவங்கள் நடைபெறுகின்றன. உங்களுக்கு நன்றாக தெரியும், சாதாரண ஒரு மனிதன் கூட இன்று ரோட்ல போக பயப்படுறாங்க. ஏன்னு கேட்டா மற்றவனுக்கு எய்கின்ற அம்பு அல்லது அந்த வெடி எங்கள் மேல் பட்டுவிடுமா என்ற அச்சம் இன்று நிலவுகின்றது. ஆகவே அந்த அளவுக்கு இன்று நாட்டிலே அமெரிக்காவை போல நாளைக்கு சர்வசாதாரணமாக துப்பாக்கியிலே சுட்டுவிட்டு ஓடுகின்ற ஒரு சூழ்நிலையை நாங்கள் காணுகின்றோம். ஆகவே நாட்டிலே சட்டம் ஒழுங்கு நிலைநிறுத்தப்பட வேண்டும். சட்டம் ஒழுங்கு நிலைநிறுத்தப்பட வேண்டுமானால் நிச்சயமாக எங்களுடைய போலீசார் செய்கின்ற வேலைகளிலே அவர்கள் இன்னும் அக்கறையாக செய்ய வேண்டும். இதுவரைக்கும் எத்தனை பேரை கைது பண்ணிருக்கிறீங்க, இதுவரைக்கும் எத்தனை பேரை நீங்க அரெஸ்ட் பண்ணி கோர்ட்ல போட்டிருக்கீங்க, ஆனால் எங்களுடைய நீதிமன்றத்தை பொறுத்தளவில் நல்ல தீர்ப்புகள் நின்று கொடுத்து வருவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. சிறுவர் துஷ்பிரயோகம், அதே போல பெண்கள் துஷ்பிரயோகம், இந்த நாட்டிலே கொள்ளைகள், இந்த நாட்டினுடைய சட்டம் என்பது இந்த நாட்டிலே இல்லாமல் இருக்கின்றது, காட்டு சட்டமாக இருக்கின்றது. யாராவது ஒருத்தர் மேல் சந்தேகம் இருந்தால் அல்லது அவர்கள் மேல பகை இருந்தால் அவர்களை கொலை செய்துவிட்டு போகின்றார்கள். T-56 எல்லாம் கொண்டு வந்து பாவிக்கிறாங்க. இதெல்லாம் எங்கிருந்து வருது, யார் கொடுக்கிறது? போதைப் பொருட்கள் அடக்கின்ற முறையில ஒரு நாளைக்கு 1000 பேரை கைது பண்றீங்க, 800 பேரை கைது பண்றீங்க, ஆனால் போதைப் பொருள் ஒழிந்ததா? இல்லை, மேலும் மேலும் வளர்ந்து கொண்டுதான் இருக்கின்றது. ஆகவே இதையெல்லாம் ஒரு காட்டு சட்டமாக இல்லாமல் நீதியான சட்டம் கொண்டு வந்து மக்களுக்கு நல்லதை செய்ய வேண்டும் என்று நாங்கள் கேட்டுக்கொள்கின்றோம். ஆகவே இதன் மூலமாக நாட்டினுடைய பொருளாதாரம் வளர வேண்டும், மக்களுடைய சுபிட்சமான ஆட்சி உருவாக வேண்டும் என்பதை கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
Thank you. Honorable State Minister Suren Raghavan, you have 14 minutes.
Too late, okay. I'll call you. Honorable Chair, I thank you for this opportunity to be able to participate and contribute to the ongoing debate of economic recovery of this land that you and I call our motherland. Unprecedented situations happened 2-3 years ago, world economy experts from no other place than John Hopkins University predicted that Sri Lanka will be a Sudan, that this blessed land will be another killing field and bloodbath, because according to their calculations, that we will be a failed state. But as history had repeated again and again, the resilience and the innocent faith of the people of this country, whether they are from the north, east, south, central, or the western province, come together during times of crisis, work as one family with expectation and hope for their children and their children's children. And very correctly, in this parliament, we elected a leader who would lead and give leadership and far ordinary vision for that economy recovery. Today, the dollar and the value of rupee against US dollar is one single indicator that if anybody, grade 8 student even, can understand, Sri Lanka is on the path of recovery. Of course, we are not out of darkness. If anybody claims to say that Sri Lanka is well and good, everything is okay, I think they are still miscalculating and maybe in darkness. Therefore, at this juncture, it is so important for us to relook at some of the traditional way of doing economy and business. Few minutes ago, I had the meeting, Parliamentary Finance, Public Finance Committee, where we invited the central bank governor and his board to give explanations. How did they end up increasing salary for all the people except for the governor, averagely about 80% of the present salary? Because that was a question that the ordinary people of this country want to know. How did you do this? There again, the governor, whom I really respect, and the board, who are professional, their premise of explanation was entered upon saying that they had a collective bargaining agreement from year 2000 onward. But my analysis is, we cannot any further run this economy as, pardon me, we ran before the crisis. If COVID did not teach us anything, if economic crisis did not teach us anything, we are a failed civilization that is failing to learn things. Therefore, we need to understand the new dimensions, the new normals, how business could be done in a small, struggling, but hopeful and promising economy like Sri Lanka. Therefore, the bills that have been presented by the Honorable President as Finance Minister and the other two state ministers concerned about economic affairs, Honorable Simla Pitti and Honorable Shehan Singh, I thank them for presenting these bills in a very appropriate time. Particularly, as Chair, you come from a business family, you also have some business of your own as a citizen of this country. You understand the importance of the small and medium enterprises in any economy. World Bank says that the 70% of developing countries' economy is running on the basis of small and medium enterprises. Japan, Germany, Sweden, Canada and those developed countries as where our people are migrating are based on small and medium enterprises. But what did we do? We, not only the crisis hit them hard, but our financial gurus, using the old tools, went behind those small and medium business people and brought in a Parity law which ruined the remaining existence possibility. And therefore, we as citizens, concerned citizens, appeal to the Honorable President and to Minister of Justice Affairs, Mr. Honorable Dr. Vijayadasa Rajapaksa, and explained. I am taking a moment, 30 seconds, moment of pride, that is my brother Suresh Raghavan, who at national level lobbied for this and campaigned, saying Parity law at this time is going to break our economy. Rather, we must look after, endure, and protect our small and medium businesses. Honorable Chair, I don't come from a business family. Neither I am a businessman. I am not an economist. But economy, I am as a political student of political science, I understand any country's economy is interwoven with the political situation of that country. We cannot separate. It is intrinsically interwoven. Therefore, economy, if you want economic stability, if you want political stability, these two has to travel hand in hand as any developed country will do. Therefore, we have established political stability. Some are still in the weave, some members in the opposition and some civil members of the civil society are in the weave and propagating to say this government does not have legitimacy. මහජනයාගේ නියෝජනය නොවන ආණ්ඩුවක් හැටියට සමහර සිවිල් පඬිතයන් සහ විපක්ෂයේ ඉන්න සමහර ඇමති මේ මන්ත්‍රීවරු කියනවා. නමුත් අපි දන්නවා ඉතිහාසය තුළ කවදාවත් නැති විදියට පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථාවේ කිසිදු කමාවක් අල්කිරීමක් අඩු නොකර තමයි අපි ජනාධිපතිතුමාව පත් කරගත්තේ. ඒ නිසා ව්‍යවස්ථාවේ තිබෙන හැටියටම මේ අවුරුද්දේ අපි ලෑස්ති ජනාධිපති ප්‍රතිවරණය තබන්නට ඉන්නවනම් ඉදිරිපත් වෙන්න අපි ජනාධිපති ප්‍රතිවරණයක් තියලා මේ රටේ දැනට පවතින දේශපාලන ස්ථාවරභාවය පත් කරන බවට අපිට විශ්වාසයක් තිබෙනවා අනේ ඒ ගමන යන්න තමයි මේ හදන්නේ Honorable Chair, in this country there were two banks that were directly connected to the SME industry. That is DFCC and NDB කියලා බැංකු දෙකක් තිබුණා. ඒ බැංකු වල අරමුණ උනේ සුළුහා මධ්‍යම පන්තික මධ්‍යම ප්‍රමාණයේ තිබෙන ව්‍යාපාර වලට අධික මුදල් ආයෝජනය කරන්නට බැරි නිසා අඩු පොලියට සහනදායී ක්‍රමයට ඒ ව්‍යාපාර දියුණු කරන්නට කියන අරමුණෙන් තමයි මේ බැංකු දෙක පටන් ගත්තේ. නමුත් මොකද කළේ? බැංකු කරණයේ ඉන්න සමහරක් අය මොකද කළේ මේ බැංකු දෙකත් වාණිජ බැංකු බවට පරිවර්තනය කළා. They converted those development banks as commercial banks. Therefore, today NDB is called NDB Bank, National Development Bank Bank. Now, this is a tragedy. This is a comedy. Therefore, may I kindly take the opportunity to suggest that in this country we need a development finance fund. That fund should be at least $1 billion, so that any entrepreneur like yourself or any young person, particularly young people with innovative ideas, women with absolute good training and creative ideas, can borrow money for investment from that fund and contribute to our economy. Because in the world wide, big corporations are only holding 18% of the world economy. It is the small and business enterprises which are contributing. Therefore, as a new economic order, I would suggest and I appeal to President and to the Financial Committee and Central Bank, immediately as possible, we need to create a national SME entrepreneurs development fund, and if possible, that fund should be open to every citizen who wants to do a business. Now taxation. Everybody is talking about extreme taxes as if Sri Lanka is the most taxing country, which is not the case. Sri Lanka, compared to the economic world indexes, is still a country having lower level of income taxes and other taxes. Now, mama making kiyanne naha badu wedi karannai kiyala. Mama kiyanne badu wedi kirimen therumak wenne naha. Namuth badu aya karaganna wu kramavedaya pilibandawa jathika drushyabhavaya tibiya yutui. We need a national transparency in the way we collect our taxes.
Honourable member, you have 2 more minutes.
Thank you, sir. And therefore, it is said any living being will learn lessons as they live. Api enam me ugat padam gatte nattam. Apata tsunami eng ugat padam gatte nattam api. Yuddhe enna api ugat padam gatte nattam. E dekata vada loku bahanakawa apata COVID walin ævilla marane ape dorakoda langata aawa. E samagama apata aave aarthika me maha vinashaya. එහෙම තිබුණු මේ රට දැන් ගොඩනැගී එන මොහොතේදී උගත් පාඩම් හැටියට අපිට ඉගෙන ගන්නට තිබෙන්නේ කලින් කරපු වැරදි නොකර අලුත් මාර්ගයකට යන්නට මේ මාවත හරියට හදා ගන්නට අවශ්‍ය කරන ක්‍රමවේදයයි. මෙතනදී සුළු මොහොතකට කලින් අපි කතා කළා වගේ මහා බැංකුවේ නිලධාරීන් ඇතුළුව ප්‍රාදේශීය සභාවේ ග්‍රාම සේවකවරයාගේ කාර්යාලයේ වැඩ කරන අය දක්වා රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් තිබෙනවා. අරගලය ඇවිල්ලා ගිය පාර ගිනි තිබ්බේ ගෙවල් ගිනි තිබ්බේ දේශපාලඥයන්ගේ. හැබැයි තව පාරක් අරගලයක් ආවොත් නම් ගිනි තියන්නේම රාජ්‍ය සේවකයන්ගේ ගෙවල් බවට මට විශ්වාසයක් තියෙනවා. එසේ නොවේවායි කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. මන්දයත් මේ රට හිර වෙලා තියෙනවා නම් පාසලකට දරුවෙක් දාගන්න බැරි නම් ගමකට පාරක් දාගන්න බැරි නම් විදුලි බලයක් ගන්න බැරි නම් ඒක පිටිපස්සේ ඉන්නේම රාජ්‍ය සේවකයෙකුගේ අලසකම හෝ ඔහුගේ නොතකීම ඇයගේ නොතකීම. මම මේ සියලු දිනාටම කියනවා නෙමෙයි 10%ක් පමණ ඉන්නවා අතිශය කැපවීමෙන් වැඩ කරන 10%ක් ඉන්නවා අතිශය ජූසිත හා අලසකමෙන් ඉන්න අය. ඉතුරු 80% එනවා යනවා බලාගෙන ඉන්නවා. මෙන්න මේ ක්‍රමය වෙනස් නොකර unless we have a radical change, a structural change in our public sector reforms, we cannot go as a nation.
Honourable member, please wind up.
Therefore, may I kindly appeal to Prime Minister, Honourable Dinesh Gunawardena, who has complete synchronized record of history about his services to this nation, that we immediately need to enter a public sector reform program by 2030 at least. Sri Lanka's public sector productivity has to be doubled if this nation had to go further, sir. Therefore, that's my third appeal. I thank you for the time granted.
Thank you. Honorable Professor Charita Herath, you have 6 minutes. Order, please. Honorable Jagat Samaravikrama to the chair.
Garu Sabhapati Tumani, ada me apaidiriye tiyena.
Order, please.
Katha karan mantava.
Garu Sabhapati Tumani, ada apaidiriye tiyena mema panat ketumpat kipaya tha sambandhava. යම් අදහසක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ යටතේ තිබෙන ආයතන කීපයකට අදාළ නෛතික ප්‍රතිපාදන සකස් කිරීම තමයි මේ පනත් සංශෝධනවල මූලිකම අදහස වශයෙන් පිළිගන්නේ. ඒ අතරතුර විශේෂයෙන්ම අපේ රටේ මූල්‍ය පද්ධතිය ඇතුලේ තියෙන බරපතල ප්‍රශ්නක අපි ගැට ගැහිලා ඉන්න වෙලාවකයි මේ විවාදය පවත්වන්නේ. අද අපි සහභාගී වුණා මිට සුළු වේලාවකට පෙර මහා බැංකුවේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධ ඉතාම පළල් සංවාදයකට. මේ අද මහා බැංකු අධිපතිතුමා ඇතුළු මහා බැංකු මුදල් මණ්ඩලය අපි Committee on Public Finance විසින් කැඳවලා තිබුණා එහිදී ඉතාම බරපතල ප්‍රශ්නයක් අපි හමුවේ තියෙනවා මේ පබ්ලික් ෆයිනෑන්ස් පිළිබඳ නිර්වචනය කර ගැනීම ගැන. ඒ කියන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විවස්ථාවේ 148 වෙනි වගන්තිය යටතේ රටේ පබ්ලික් ෆයිනෑන්ස් වල අයිතිකාරත්වය, භාරකාරත්වය, තීරණ ගැනීමේ අයිතිය ලබා දීලා තියෙන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට එම බලතල ලබා දීමේ පදනම වන්නේ පබ්ලික් ෆයිනෑන්ස් කියන වපසරිය සම්පූර්ණම මේ රටේ ජනතාව සතු අනුලංගනීය අයිතියක් නිසා, උල්ලංඝනය කළ නොහැකි අයිතියක් නිසා ජනතාව සතු එම අයිතිය ඔවුන්ගේ නියෝජිතයන් වන පාර්ලිමේන්තුව විසින් අනුමතයට යටත් කරන්න අවශ්‍යයි කියන එක තමයි ඒකේ අදහස. හැබැයි අපි දැක්කා විශේෂයෙන්ම අපේ රටේ මහ බැංකුව පිළිබඳව අලුත් පනතක්, ඔබතුමා දන්නවා 2023 වර්ෂයේ අපි සම්මත කරපු මහ බැංකු පනත තුලින් ඒ අය කල්පනා කරනවා මහ බැංකුව අර මූල්‍ය ප්‍රතිපත්තිය ගණ්ඩ කරපු ස්වාධීනතාවය නිසා මහ බැංකුව සතු මුදලුත් ස්වාධීන කෙරුවා කියලා. මේක වෙන විදිහකට කිව්වොත් මහ බැංකුවේ ප්‍රධානීන් කල්පනා කරනවා මහ බැංකුව ඉල්ලුවා යම්කිසි නැත්තම් IMF එක මේ රටට කිව්වා මහ බැංකුවේ මූල්‍ය තීරණ ගැනීමේ මොනිටරි පොලිසි ප්‍රොසෙස් එක වෙන් කරන්න කියලා ෆිස්කල් පොලිසි ප්‍රොසෙස් එකේ. ඒ කියන්නේ ගරු සභාපතිතුමනි, ෆිස්කල් පොලිසි කියලා කියන්නේ මේ රාජ්‍යයේ ආදායම වියදම බදු ඇතුළු මේ මුදල් අමාත්‍යාංශ යටතේ, මුදල් ලේකම් යටතේ පවත්වාගෙන යන ක්‍රියාවලිය. දැන් ඒකයි මූල්‍ය ප්‍රතිපත්තිය මොනිටරි පොලිසි එකයි අතර වෙනසක් අවශ්‍යයි කියලා තමයි IMF එක ඒගොල්ලන්ගේ එකඟතාලියවිල්ල දාලා අපිට සිද්ධ වුණේ, නැත්තම් මේ රජයට සිද්ධ වුණේ පනතක් ගෙනල්ල ස්වාධීන කරන්න සෙන්ට්‍රල් බෑංක් එක. හැබැයි දැන් සෙන්ට්‍රල් බෑංක් එකේ කට්ටිය කල්පනා කරනවා මේ මොනිටරි පොලිසි ඩිසිෂන් මේකින් එකේ තියෙන ඉන්ඩිපෙන්ඩන්සි එක ඒගොල්ලන්ගේ මුදල් වියදම් කරන්නත් එහෙම්මම තියෙනවා. So they think that their money is not belongs to the state. That was the main issue that we have debated in the morning today, and to see whether the central bank is coming under the parliamentary purview under section 148 of the constitution. This is very important issue that we have debated at that committee, sir. Central bank එකේ ස්ථාවරය විදිහට ඒ අය කිව්වේ මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ 148 යටතේ තියෙන බලය අයිති වෙන්නේ.
විනාඩි දෙකකින් අවසන් කරන්නත්
ඔබ මට ඇහුන්නේ ඔබතුමා කියපු.
තව විනාඩි දෙකක් තියෙනවා.
පාර්ලිමේන්තුවේ මේ 148 වගන්ති යටතේ තියෙන බලය තියෙන්නේ ඒකාබද්ධ අරමුදලට පමණයි කියලා. මේක සම්පූර්ණ වැරදි මතයක්. මේ මත ඉඳලා තමයි සෙන්ට්‍රල් බෑංක් එක නැත්තම් මහ බැංකුව ඒ අය කැමති පරිදි තමන්ගේ සේවකයන්ට මුදල් පඩි වැඩි කරලා තියෙන්නේ. අපි දන්නවා මේ කාලේ කවුරුත් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ මහ බැංකුවේ යටම ඉන්න පියන් කෙනෙක්ගේ වැටුප අමාත්‍යංශ ලේකම්වරයෙක්ගේ වැටුපටත් වඩා වැඩි වාගේ තත්වයකට මේක ගෙනල්ලා තියෙනවා. ඇත්තටම රටේ අනිත් ආයතනයක කාර්යාලකාර සහායකයෙකුයි මහ බැංකු කාර්යාලකාර සහායකයෙකුයි අතර ලොකු ජොබ් එකේ වෙනසක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මහ බැංකුව කල්පනා කරනවා නම් රටේ අනිත් ෆිස්කල් රිලේෂන්ෂිප් එකේ සියලුම ආයතනවල ජනාධිපති ලේකම්ගේ වැටුප තමන්ගේ ආයතනයේ කාර්යාලකාර සහායකයෙක්ගේ වැටුපට වඩා අඩු වුණාට කමක් නැහැ කියලා. ඒ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න විශාල අමාරුවක් ඇති වෙනවා. මෙන්න මේක අපිට වඩා ආණ්ඩුව කරන අයට මේ ප්‍රශ්නේ මතුවේ. හෙට අනිද්දා කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට්ස් තියෙන ඔක්කොම ආයතන, ලාභ ලබන හැම ආයතනයක්ම තමන් කැමති විදිහට පඩි වැඩි කරගන්න මේක ඒගොල්ලන්ගේ බෙන්ච්මාර්ක් එකක් බවට පත් කරගනි. අනික ගරු සභාපතිතුමනි, සෙන්ට්‍රල් බෑංක් එකේ කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එක ලේබර් මිනිස්ත්‍රිය අනුමත වෙලාවත් නැති කඩදාසියක් කියලා අද එළියට ආවා. ඉතින් මේ නිසා අපේ රටේ මූල්‍ය පද්ධතිය තුල පාර්ලිමේන්තුවට යටත් රාජ්‍ය සහ පාර්ලිමේන්තුවට අයිති නැති රාජ්‍ය කියලා රාජ්‍ය දෙකට බෙදිලා තියෙනවා මේ මහ බැංකු පනතත් එක්ක. ඒ අනුව මහ බැංකුවේ ප්‍රධානීන් කල්පනා කරනවා මහ බැංකුව කියන එක ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අයිති නැති, වෙනම කලාපයක ශ්‍රී ලංකන් ස්ටේට් එකට අයිති නැති සමහරට IMF එකට අයිති එකක් කියලා හිතනවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය අපි ආමන්ත්‍රණය කරන්න ඕන. මේක මේ විපක්ෂයේ ප්‍රශ්නයක් හරි ආණ්ඩු පක්ෂයේ ප්‍රශ්නයක් හරි නෙමෙයි, පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධ ප්‍රශ්නයක් බවට සෙන්ට්‍රල් බැංක් එකේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්න කැමති සෙන්ට්‍රල් බැංක් පනතට වහාම සංශෝධන ගණනාවක් අවශ්‍යයි. එහෙම නැත්නම් තව ටික දවසකින් සෙන්ට්‍රල් බැංකුවේ ප්‍රධානීන් සමහර වෙලාවට වොෂින්ටන් DC වල බ්‍රාන්ච් එකක් දාලා IMF එකත් එක්ක එකතු වෙලා ඒ පැත්ත ඉඳලාම මේක කරගෙන යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන් නීති සැදීමේ කර්තව්‍යයෙන් කියලා ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පේ නිමා කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට අණ්ඩු කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමාගේ කාලය ගරු විජිත හේරත් මන්ත්‍රීතුමාට ලබා දෙනවා. ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
ගරු මුලසනරුඩ මන්ත්‍රීතුමනි, රටේ ආර්ථිකය ගොඩනගන්න නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. විශේෂයෙන් මේ ආර්ථික අර්බුදයේ තියෙන වෙලාවේ නිෂ්පාදනය වැඩි කිරීම තමයි මේ අර්බුදයට උත්තරේ තියෙන්නේ. නමුත් එහෙම තියෙද්දී අපේ රටේ විශේෂයෙන්ම මත්ස්‍ය කර්මාන්තය අද විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. අපි අවුරුද්දකට සාමාන්‍යයෙන් ISO මෙට්‍රික් ටොන් 15,000ක් විතර නිෂ්පාදනය කරනවා. 2022 ගත්තත් අපි මෙට්‍රික් ටොන් 15,000ක් නිෂ්පාදනය කළා තියෙනවා. 2023 ගත්තොත් 11,500ක් නිෂ්පාදනය කළා තියෙනවා. දැන් එහෙම තියෙද්දී පහුගිය ගිය අවුරුද්දේ මෙට්‍රික් ටොන් 600ක් ප්‍රතිපනයනය කරන්න කියලා ඉන්දියාවෙන් ISO ආනයනය කරලා තියෙනවා. ඒකට ඉන්දියාවේ ISO ලාභයි, ඒ ලාභකමත් එක්ක ලංකාවට ගෙනල්ලා ලංකාවෙන් නැවත රීඑක්ස්පෝර්ට් කරනවා. එතකොට ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ රටේ ISO කර්මාන්තය කඩාගෙන වැටෙනවා. අනිත් පැත්තට අපි ජාත්‍යන්තරයට විකුණන්නේ ලංකාවේ ISO විදිහට. ඉන්දියන් ISO ලංකාවේ ISO විදිහට විකුණුවම අපිට මුණ දෙන්න වෙන ගැටලු රාශියක් තියෙනවා. ඇත්තටම ගත්තොත් අපිට අපනයනය කරන්න ප්‍රමාණවත් ISO අපි නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මඩකලපුවේ තියෙන ලෝටස් ගොයිපලේ විතරක් පෞගේ අවුරුද්දේ මෙට්‍රික් ටොන් 900ක් තියෙනවා. ඒ වගේ මහා පරිමාණ වශයෙන් කරන ISO ගොයිපලවල් තියෙනවා. ඒ වගේ විශාල නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. DOI ආයතන යටතේ තියෙන ගොයිපලවල් තියෙනවා. විදේශිකයෝ ඇවිල්ලා ලංකාව ඇතුලේ ආයෝජනය කරලා පවත්වගෙන යන ගොයිපලවල් තියෙනවා. ඒ වගේම ලාංකිකයෝ මහා පරිමාණ වශයෙන් පවත්වගෙන යන ගොයිපලවල් තියෙනවා. පුංචි ගොයිපලවල් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් ගත්තොත් ගිය අවුරුද්දේ නිෂ්පාදනයත් එක්ක බලනකොට එක්ස්පෝර්ට් කරන්න ඕන 60% විතර, කියන්නේ මේ මෙට්‍රික් ටොන් 7000ක් විතර අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙම කරන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙම තියෙද්දී දැන් මේ ආනයනයට ඉඩ දීලා ISO ඉන්දියාවෙන් ගෙන්නන්න පටන් ගත්තට පස්සේ අපේ රටේ දේශීය ISO ගොවියන් විශාල අර්බුදයකට කඩාවැටීමට ලක් වෙලා තියෙනවා. එකක් ජාත්‍යන්තර වෙළඳපළට මේක යන්නේ ලංකාවේ ISO නිසාම. යම් හේකින් මේ යවන ISO වල මොනෝහරි රසායනික කාරකයක් තිබුණොත්, එහෙම නැත්නම් යම් හානිකර රසායනයක් හෝ ප්‍රතිජීවකයක් තිබුණොත් ඒවා බැක්ලිස්ට් වෙන්න පුළුවන්. බැක්ලිස්ට් උනොත් වෙන්නේ ලංකාවේ ISO. ඒ ඉන්දියාවේ ISO කියලා වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ ලංකාවේ දැනටමත් අපි අපනයනය කරන අපේ ISO වෙළඳෝ මුළුමනින්ම කඩන් වැටෙනවා. මොකද ඒ බෑන් එක වැටෙන්නේ අපිට. පෞගේ කාලෙත් මේ ප්‍රශ්නේ තිබුණා. අපේ මත්ස්‍යයන් අපි පිටරට වලට අපනයනය කරද්දී මේ විදිහටම ප්‍රතිඅපනයනය කිරීමත් එක්ක යුරෝපා සංගමෙන් යම් තහංචියක් తాවකාලිකව පනවල තිබුණා. ඒකත් එක්ක අපේ GSP බදු සහනේ පවා නැති වෙන්න එක හේතුවක් වෙන්න බලපෑවා. ඒ අර්බුදේම දැන් නැවත ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මීගමුව හලාවත පුත්තලම් ප්‍රදේශවල ISO කර්මාන්තය වැඩි වශයෙන් තියෙනවා. ඒ වගේම අපේ රටේ නැගෙනහිර පළාතෙත් උතුරෙත් විවිධ තැන්වල ISO වගා කරනවා. රටක් විදිහට විශාල විදේශ විනිමයක් උපයන්න තියෙන, ඒ වගේම ලංකාවේ ජනතාවට ඒ පරිභෝජනයට අවශ්‍ය කරන ISO නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙද්දී අපි ඉන්දියාවෙන් ISO ගෙන්වීමට ඉඩදීම හරහා අපේ ISO කර්මාන්තය අද අර්බුදයකට ලක් කරලා තියෙනවා. ඇත්තටම මේ ආනයිනික ඉස්සන් වෙළඳ ISO වෙළ අපේ ලංකාවේ වෙළඳපළට වැටුණොත් අපේ හෝටල් වලට අපේ සමහර කෑම හදන ආයතන වලට ලබා දුන්නොත් මේ දේශීය ඉස්සංගේ මිල ආපහු ප්‍රශ්නයකට වුණද. එතකොට විශ්ව ගොවිපලයන් පවත්වගෙන යන අයට ලංකාව ඇතුළේවත් විශ්ව විකුණ ගන්න බැරි වෙනවා. ඒ නිසා අද මේ ධීවර අමාත්‍යංශයේ ගැසට් කීපයක් අද සම්මත වෙනවා. සදීවර ඇමතුමාගේ අවධානයට මම යොමු කරනවා. විශ්ව ආනයනයට ඉඩ දීලා ඒ හරහක් ආපහු ප්‍රතිපනයනය කරන්න එක පාවිච්චි කරනවා මුවාවෙන්. අද ලොකු ජාවාරමක් සිද්ධ වෙනවා. ඒ ජාවාරම හරහා එකක් අපිට විදේශ විනිමය නැති වෙනවා. අනිත් පැත්තෙන් අපේ ඉස්සෝ කර්මාන්තය කඩාගෙන වැටෙනවා. අපේ දේශීය ඉස්සෝ කර්මාන්තකරුවන් දිගින් දිගට මේ පිළිබඳව අමාත්‍යංශ දැනුවත් කරලා තියෙනවා. ඒ බලධාරීන්ට මේක කියලා තියෙනවා. නමුත් එවෙන් පළක් වෙලා නැහැ. පෞගේ දවස්වල මම දැක්ක මාධ්‍යවලත් මේක ප්‍රචාරය වුණා. හැබැයි කොච්චර ඒ අවධානය යොමු කරත් මේ ජාවාරම තාමත් සිද්ධ වෙනවා. ඉතින් මේකම තමයි අපේ ගම්මිරිස් වලට උනේ. මට මතකයි වියට්නාමෙන් ගම්මිරිස් ගෙනල්ලා ශ්‍රී ලංකාවේ ගම්මිරිස් විද්‍යට අපනයනය කරා. තවමත් ඒක යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. ඉන්දුනීසියාවේ කරුංක ගෙනල්ලා අපේ කරුංක විදිහට අපනයනය කරා. එතකොට සමහර අපේ තියෙන වෙළඳ ගිවිසුම් තියෙනවා. ඒ වෙළඳ ගිවිසුම් වල වාසිය ගන්නෝ වාසිය අරගෙන කොහෙවත් තියෙන කරුංක කොහෙවත් ගේන ගම්මිරිස් අපි අපනයනය කරලා අපේ කර්මාන්තේ වටලා තියෙනවා. ඉතින් ඒකම තමයි අද මේ ඉස්සෝ කර්මාන්තේ මුහුණ දීලා තියෙන தත්ත්වේ. නිසා මන් දීවර ඇමතුමාගේ අවධානයට ලක් කරනවා වහාම මේ ක්‍රියාදාමයට මැදිහත් වෙලා මේක නවත්තලා අපේ රටේ ඉස්සෝ කර්මාන්තය නගා සිටුවන්න, දේශීය ඉස්සෝ ගොවිපලව ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න, මේක කල් යවන්න එපා, වහාම මේට මැදිහත් වෙන්න කියලා. ඒ වගේම කරු මුලාසනාණ්ඩු මන්ත්‍රීතුමනි, හලාවත ප්‍රදේශයේ දීවර කණ්ඩායමක් බෝට්ටුවක් අර මුහුදේ දීවර කටයුතු කරන්න ගියා. අරාබි මුහුදු ඒ මුහුදු සීමාවේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඇවිල්ලා ඉරාන නැවක් කොල්ල කාලා මේ හලාවත පැත්තේ ගිය බෝට්ටුවත් කොල්ල කාලා තියෙනවා. ඒ බෝට්ටුව ඇදගෙන ගිහිල්ලා ඇදගෙන සීසෙල්ස් දූපත කරා ඇදගෙන යනවා. ඒ යනකොට සීසෙල්ස් නේවි එකෙන් මේ බෝට්ටුව අල්ලගෙන තියෙනවා. ඒ කොල්ලකරුණුත් අල්ලගෙන තියෙනවා. සීසෙල්ස් නේවිකෙන් අල්ලගත්තට දැන් බෝට්ටුව සීසෙල්ස් වල තියෙනවා. දීවරෝ ටිකක් ඉන්නවා. දැන් ගොඩක් කල් ගිහිල්ලක් තියෙනවා. හැබැයි ආපහු ඒගොල්ලෝ ලංකාවට එව්වේ නැහැ. කොල්ලකරු අල්ලගෙන තියෙනවා. කොල්ලකරු සෝමාලි කොල්ලකරු. පැහැදිලිව දන්නවා ලංකාවේ ඒකට සම්බන්ධයක් නැහැ. ඒ වගේම ලංකාවේ ගිය දීවර බෝට්ටුව ඒ ජාත්‍යන්තර මුහුදු සීමා ඉක්මවලා පැනලා නීති කඩලත් නැහැ. දීවර රස්සාවට ගියායි. තද මාසයක් විතර ඒ රඳවගෙන ඉන්නෝ බෝට්ටුවේමයි ඉන්නේ. දෙගොල්ලන්ට හරියට කන්න බොන්න නැහැ. තානාපති කාර්යාලයෙන් යන්තම් වතුර ටික පොඩ් මොනවද ගිහින් දීලා තියෙනවා එච්චරයි. ඒ එයාගේ ගෙවල් දොරවල් වල කට්ටියට ආදායමක් නැහැ. මාසයක් එකමාරක් තිස්සේ ඒගොල්ලෝ සීසෙල්ස් වල ඉන්නකොට ඒ අයගෙන් යැපෙන පවුල් වල අයට එදා වේල කන්න නැහැ. අඩුම ගානේ අපේ ලංකාවේ දීවර අමාත්‍යංශයෙන් දීවර ඇමතිවරයා හරි කවුරු හරි මැදිහත් වෙලා ඒ ගෙවල් වලට යම්කිසි සහනයක් දෙන්න, එයට කන්න බොන්න ටික සපයන්න, එහෙම මැදිහත් වීමක්වත් කරලා නැහැ. ඒ වගේ මේ දීවර බෝට්ටුව හිමියා, ඔහු ඉතාලියේ රැකියාව කරන කෙනෙක්. ඉතාලියේ රැකියාව කරන ගමන් මෙහෙට ආයෝජනය කළ ලංකාවේ පළවෙනි මුහුදට දාපු බෝට්ටුව කෝටි දෙකක් විතර. ඇතරම ගත්තොත්
තව විනාඩි දෙකක් තියෙනවා.
බැංකුවලට ණය වෙලා අරගෙන ගත්ත බෝට්ටුවක්. ඉතින් එය තාම සීසෙල්ස් අත්තරම් වී තියෙනවා. විශේෂයෙන් මේ දීවර නිදහස් කළත් නැහැ, බෝට්ටු නිදහස් කළත් නැහැ. ඇමතිවරු තාම ඒකට මැදිහත් වෙලා නැහැ. ඒ අය නිදහස් කරලා වහම ඒ ප්‍රශ්නේ විසඳන්න කියන එකත් මම අවධාරණය කරනවා. අවසාන වශයෙන් කරු මුලසනාන්තු මන්ත්‍රීතුමනි, අපි දැක්ක පහුගිය දවස්වල පොලිස්පතිවරයා පත් කරපු විදිහ, ඒ පොලිස්පතිවරයා පත් කිරීමේදී කතානායකවරයා පාවිච්චි කරපු ක්‍රමවේදය සම්පූර්ණ වැරදි, නීත්‍යානුකූල වැරදි, ව්‍යවස්ථානුකූල වැරදි. ව්‍යවස්ථා සභාවේ හතර දිනක් ඔහු පොලිස්පතිවරයා පත් කරන්න ඡන්දය දීලා තිබුණා. දෙන්නෙක් නිහඬ වෙලා තිබුණා, දෙන්නෙක් විරුද්ධ වෙලා තිබුණා. ඒතර හරි පැහැදිලි, දෙපැත්ත සමාන නැහැ. ඡන්දේ නොදී ඉන්නවා කියන්නේ විරුද්ධ වෙනව නෙමෙයි. එහෙම කියන්න බෑ. කවුද කොහොමද ඒක කියන්නේ? අර්ථකථනය කරන්න බෑ. හැබැයි කතානායකවරයා එතෙන්දී ඡන්දේ පාවිච්චි කරන්නේ නැතුව පස්සේ ලිපියකින් දරුන් දෙනවා මෙතන සමානත්වයක් තියෙන නිසා මගේ තීරක ඡන්දේ පාවිච්චි කරනවා. ඒ විවස්ථා උල්ලංඝනය කරලා කටයුතු කරනවා. මේක තමයි පහුගිය ජනාධිපතිවරුත් කරා. ඒ වගේම වත්මන් පාලකයොත් ඒක කරනවා. කතානායකතුමත් අද ඒක කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක ඉතා බරපතල තත්ත්වයක්. අර සාමාන්‍ය ගමේ මිනිස්සු කියන්නේ මහ කකුලුව ඇදෙට ගිහිල්ලා පොඩි උන්ට කෙලින් යන්න කියලා කියලා වැඩක් නැහැ. ඒ විවස්ථාව උල්ලංඝනය කරන්න රටේ ජනාධිපති නම්, විවස්ථාව උල්ලංඝනය කරන්න රටේ අගමැතිවරයා කථානායකවරයා නම්, රටේ ජනතාවට නීතිය රකින්න කීමෙන් පළක් වෙන්නේ නැහැ. මොකද රටේ ජනතාව මේ වැරදි පූර්වාදර්ශය තමයි ඔවුන්ගේ අත්දැකීමක් විදිහට ගන්න. ඒ නිසා මේ වෙච්ච වැරද්ද වහාම නිවැරදි කරන්න පොලිස්පතිවරයා ඒද බීද සීද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ පත් කිරීමේදී පාවිච්චි කරපු ක්‍රමවේදය මේ පොඩි ළමයෙකුට උනත් තේරෙනවනේ. ඡන්දේ දෙකට බෙදුනාද නැද්ද කියන එක. ඉතින් මේක සාමාන්‍ය සරල දෙයක්. අපි මේ පාර්ලිමේන්තුව උන තරම් ඡන්ද විමසීම් කරලා තියෙනවා. ඉතින් මේ ඡන්ද විමසීම් නිරීක්ෂණය කරන්නේ මැදිහත් වෙන කථානායකවරයා. ඉතින් එහෙම පුද්ගලයෙක් වින්ම මේ වගේ බරපතල වැරද්දක් වීම මේ රටේ ජනතාවට දීපු වැරදි පූර්වාදර්ශයක්. ඒ නිසා එය වහාම නිවැරදි කරන්න මැදිහත් වෙන්න කීමේ මනතර වෙන්න.
මම ස්තුතියි මන්තුමා. ඊළඟට මන්දර විධානකයේ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
මුලාසනේ සභාපතිතුමනි, විශේෂයෙන් ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම, විශේෂයෙන්ම අද දවසේ සම්මත කරන 54 ඉතා වැදගත් පනතක් සහ සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මම මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමාට විශේෂ ස්තුතියක් පළ කරනවා. මොකද විශේෂයෙන්ම අද මේ සුළු හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට ඔවුන්ගේ වත්කම් වර්ධනය සඳහා ණය ප්‍රවේශ වීම සඳහා වඩාත් හොඳින් ණය ගනුදෙනු භාවිත කිරීම සඳහා හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා මේ පනත යටතේ. විශේෂයෙන්ම මේ සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත සංශෝධනය මෙම පනත තුළින් අත වශයෙන්ම විශේෂයෙන්ම ජංගම වත්කම් එම නැත්නම් චංචල වත්කම් අපයට තියලා තමන්ගේ ව්‍යාපාර ඉස්සරහට ගෙනියන්න, ව්‍යාපාර දියුණු කරන්න, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් රැක ගැනීමට රජය ගත්ත මේ උත්සාහය විශේෂයෙන්ම වැදගත්. මොකද සුරක්ෂිතලත් ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකාරියක් පිහිටවීම, ඒ වගේම මේ ගනුදෙනු ලියාපදිංචිය විධිමත් කිරීම, ඒ වගේම ආයතනක රාමුවක් හැදීම. විශේෂයෙන්ම මේක අපි බලන්න ඕන පසුගිය කාලේ පුරාටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් තමන් ළඟ තියෙන ජංගම වත්කම් විදිහට සලකන යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම තොග බහණ්ඩ, ඒ වගේම වෙනත් ඒ චංචල දීපල අපයට තියලා නිසි ක්‍රමවේදයට තමන්ගේ ආයතන දියුණු කරන්න වත්කම් උපයාගෙන එම නැත්තම් ණය ගනුදෙනුව කරන්න විධිමත් ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඉතින් මම ව්‍යාපාර පාසුවම් කිරීමේ කමිටුවේ තීන්දු කාරක සභාවේ සභාපතිවරයා විදිහට සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ඒ ව්‍යවසායකත්වයේ රටේ ඉහළට ගෙනාවේ නැත්තම් කවදාවත් මේ රට දියුණු වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම මේ කලාපයේ රටවල් බැලුවට පස්සේ අද ඉතාමත්ම ඉහළ මට්ටමකට තමන්ගේ ආර්ථිකය මෙහෙවන සෑම රටක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාව රැකගන්න, ඒ වගේ ව්‍යාපාරික පැලැන්තිය ඒ කොටස ආරක්ෂා කරගෙන උන්ව දිරිමත් කරලා ඉදිරියට ගෙනියන්න විවිධාකාර වූ සහයෝගයන් රජයන් විසින් දෙනවා. ඉතින් අද කලාපයේ විදිහට බැලුවත් අපි ගොඩාක් පල්ලෙහා මට්ටමකින් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරක කියන කොටස, ඉතින් මං හිතන්නේ මේ ඉතාමත්ම වැදගත් කාරණා මම විශේෂයෙන්ම සලකන්නේ. ඒ වගේම තමයි අපි පහුගිය කාලේ පුරාටම සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා සම්බන්ධ නිර්වචනයක් තිබුණේ නැහැ. පසුව මුදල් අමාත්‍යංශත් එක්ක කරපු අපේ කමිටුවේ සාකච්ඡා අනුව ඒ රුපියල් බිලියනයක් දක්වා පිරිවැටුමක් තියෙන ඒ ව්‍යාපාරිකයන් සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ලෙස සැලකීමට ඒ නිර්වචනය තුළින් වැඩකටයුත්තක් කරා. ඉතින් මං හිතන්නේ ඒ වගේම තමයි අද අපිට මම දැක්කා මට කලින් කතා කරපු විජිත ඉරත් මැතිතුමාත් යම් කාරණා කීපයක් මතු කරා. විශේෂයෙන්ම මේ ගෝලීය දේශපාලනේ බුදු දේශපාලනය තුළ අපේ රටට විශේෂයෙන්ම අපේ රටේ ව්‍යාපාරවලට වෙන බලපෑම සම්බන්ධයෙන්, මොකද එය මම එහෙම කියන්න හේතුව තමයි සභාපතිතුමනි, මේ වන විට මේ ගෝලීයව තියෙන මේ භූ දේශපාලනය තුළ අපේ කලාපයේ රටවල් ඉතා දැඩි බලපෑමක් ඇති කරලා අපේ රටේ ව්‍යාපාර අවස්ථාවන් එහෙම නැත්නම් ඉතාමත්ම උපායමාර්ගික වශයෙන් වැදගත් වෙන ඒ භූගෝලීය වශයෙන් වැදගත් වෙන ස්ථාන ව්‍යාපාරික අවස්ථා ඉතාමත්ම උපක්‍රමශීලීව දැහැගැනීමේ වැඩසටහනක් යනවා. ඒ නිසා අද අපිට පේනවා සමහර දේශපාලන පක්ෂ සමහර වෘත්තීය සමයේදී සමහර සිවිල් සංවිධාන එවගේම සමහර NGO එකතු වෙලා ඉතාමත් උපක්‍රමශීලීව අපේ රටේ අභ්‍යන්තර කටයුතු අකර්මණ්‍ය කරන තැනකට අවිල්ලා අද උදේ අපි දැක්කා සුසිල් ප්‍රේමජාන දැමතුමා සඳහන් කරනවා මේ වන විට දරුවන්ව පාසල බඳවා ගැනීමේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා අධිකරණ තීන්දුව අරගෙන. ඒ වගේම සමහර ගුරුවරුන්ව බඳවා ගන්න. එහෙම නැත්නම් විදුහල්පතිවරුන්ව බඳවා ගන්න. මේ වගේ කාරණා රාශියකට අද යම් යම් මට්ටමින් අතපොවන මට්ටමක් තියෙනවා. අද අපේ රටේ පොලිස්පතිවරයා පත් කිරීමත් සිවිල් සංවිධාන වලට එහෙම නැත්නම් NGO නඩ වලට ඕන විදිහට එහෙම නැත්නම් යම් යම් ආගමික කල්ලි වලට ඕන විදිහට තමයි අද ඒවත් යම් සමාජයේ යම් කිසි ලොබි කිරීමක් කරනවා එහෙම නැත්නම් සමාජයේ මතයක් හදලා අද පාර්ලිමේන්තුවට බලය පාර්ලිමේන්තුවේ තියෙන බලය අද යම් යම් කණ්ඩායම් අතර පත් වෙලා තියෙනවා දැන් ව්‍යවස්ථාදා අපිත් අත ඉස්සුව ව්‍යවස්ථාදායක සභාව පිටවන්න හැබැයි ව්‍යවස්ථාදායක සභාවේ මූලික කාර්ය යම් කිසි තනතුරකට අනුමත කිරීම හෝ නොකිරීම එමනම් ඒ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්ට යුතුකමක් වගකීමක් තියෙනවා ඒ ජනාධිපතිවරයා හෝ එම නැත්තම් යම් කිසි ක්‍රමවේදයකට යෝජනා කරන නමක් අනුමත කිරීම හෝ නොකිරීම දැන් පොලිස්පතිවරයා පත් කිරීමේ කාරණා පිළිබඳ ගත්තත් අපිට පැහැදිලිව පේන කාරණාව තමයි සභාපතිතුමනි ඉතා සූක්ෂමව ඉතාමත් උපායමාර්ගිකව මේ රටේ වැඩ කටයුතු අකර්මණ්‍ය කළා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන මට්ටමට ඒ පොලිස්පතිවරයාගේ පත් කිරීමටත් ප්‍රශ්නයක් ඇති කරගුවා මොකද ඇත්ත වශයෙන්ම සභාවේ නම දෙනා රැස්වලා ඉන්නවා නම් හතර දෙනෙක් පක්ෂ වුණා නම් දෙන්නෙක් විපක්ෂ වුණා නම් දෙන්නෙක් නිහඬ වුණා නම් ඒ නිහඬ වුණු දෙන්නත් අනුමත නොකිරීම තමයි කරේ අනුමත කිරීම හෝ නොකිරීම කියන කාරණාවේදී විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්ති යටතේ ඒ කියන්නේ ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් අනුමත කිරීම හෝ නොකිරීම හැර ඒ නිහඬව සිටීම කියන එක සාධාරණීකරණය කරන කාරණාවක් නෙමෙයි ඉතින් ඒක නිසා මේ වගේ අද වෙනකොට අපි දැක්කා විශේෂයෙන්ම රාජ්‍ය සේවා කොමිසම ඒ වගේම වෙනත් ස්වාධීනව වැඩ කරන්න ඕන කොමිසම් තමන්ගේ කාර්යභාරය සත්‍ය වශයෙන්ම සිදු කරනවාද කියන එකකට අද ගැටලුවක් ඇවිල්ලා තියෙනවා අපිට විශේෂයෙන්ම තමන්ට ඕන විදිහට පෞද්ගලික කාරණා මේ මතු කරමින් ඒ තමන්ට ඕන විදිහට මේ ස්වාධීන කඩතුරාවට මුවා වෙලා තමන්ගේ වැඩ කටයුතු කරන මට්ටමක් ඇවිල්ලා තියෙනවා මොකද අපි එහෙම බැලුවට පස්සේ අපිට නිතරම රජයේ නිලධාරීන් යම් යම් ඒ රාජ්‍ය නිලධාරීන් අපිට කතා කරලා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ගැන රාජ්‍ය සේවා කොමිසම සම්බන්ධයෙන් ඉදිරිපත් කරාට පස්සේ රාජ්‍ය සේවා කොමිසම කාර්ය ඒ කොමිසමේ කාර්ය සාධන ඉතාමත්ම දුර්වල මට්ටමක තියෙන්නේ. ඒ වගේම තමයි විජිත ඒරත් මන්තුමා මතු කර ඉතා වැදගත් කාරණාවක් අර විශේෂයෙන්ම අපේ රටේ විශේෂ ගම්මිරිස් සම්බන්ධයෙන් කරුණකා සම්බන්ධයෙන් ඒ වගේම තේකොළ සම්බන්ධයෙන් අද ලොකු ගැටලුවක් ඇවිල්ලා තියෙනවා මේවා සම්බන්ධයෙන්ුත් අපි මීට වඩා නීති රීති ගේන්න ඕන මොකද මේ විශේෂයෙන්ම මේ දේශීය ව්‍යාපාරිකයා දේශීය ව්‍යවසායකයා ආරක්ෂා කරගන්න උවමනා නම් අපි අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන අද කසල තේ සම්බන්ධ ගැටලුව නිසාද අපේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට බරපතල හානියක් වෙලා තියෙන මේ අපේ සන්දාමයේ ශ්‍රී ලාංකීය තේකොළවල තියෙන සන්නාමයට අද විශාල පහරක් එල්ල වෙලා තියෙනවා ඒ බ්‍රෑන්ඩ් එකට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මේ කසලසේ සම්බන්ධයෙන් උත් ඒ වගේම තමයි අපි දැක්ක පෞගේ කාලේ මේ BUI එකේ කාර්යයක් නෙමෙයි කරුණකා සම්බන්ධ පර්මිට් දෙන එක ඉතින් අපි ඒ සම්බන්ධයෙන් අපි මුදල් කමිටුවේදීත් ඒ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරා ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් උත් අපි මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න ඕන මොකද අද ජනතාව අපිට බලය දීලා තියෙන්නේ
දෙක කාලයක් තියෙනවා කරමන්තු
මොකදද
දෙකක් කාලයක්
ඔව් අපිට ජනතාව බලය දීලා තියෙන ජනතා පරමාධිපත්‍යය අනුව මේ සභාවේ මේ උත්තර සභාව උත්තරීතර සභාවෙන් තීරණ අරගෙන ජනතාවට වැඩ කරන්න හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි සත්භාවයෙන් අපේ බලය යම් යම් ස්වාධීන කණ්ඩායම් වලට ස්වාධීන ඒ ආයතන වලට ලබා දුන්නාට පස්සේ ස්වාධීන ආයතනය ඒ අපි ජනතාවගේ පරමාධිපත්‍ය ඉතා වැරදි විදිහට නරක විදිහට පාවිච්චි කරන කරනවා නම් ඒක ගැන අපිට මීට වඩා හිතන්න වෙලා තියෙනවා. මොකද හේතුව තමයි මේ විශේෂයෙන් මේ පොලිස්පතිවරයාගේ කාරණාවට යන සාකච්ඡා කරනවට වඩා අද රටේ බලවත් කාරණා කීපයක් මේ ගරු සභාවේ අවධානයට යොමු කරන්න ඕන. අපි දැක්කේ නැහැ පසුගිය කාලයේ පුරාවටම විශේෂයෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මේ ගරු සභාවේ අවධානය යොමු කරලා සාකච්ඡාවක් ඇති වෙනවා. ඒ වගේ විවාදයක් ඇති වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වෙන අවධානම පිළිබඳ සාකච්ඡා කාල විශේෂම ඝර්ම කලාපේ රටවල් 30ක් ඉතා බලවත් විදියට අද මේ දේශගුණික විපර්යාස වලට මුහුණ දීලා ගැටලුවට පත් වෙලා තියෙනවා. ඒ රටවල් 30න් එකක් තමයි අපි විශේෂයෙන්ම ජනතා ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. පසුගිය දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ඩුබායි වලදී එතුමා ඉදිරිපත් කරා මේ ඝර්ම කලාපයේ රටවල් සම්බන්ධයේ විශේෂ වැඩසටහන. ඒ වැඩසටහන තුළින් එතුමා මුළු ලෝකෙම අවධානය යොමු කරලා අපේ රට ඇතුළු මේ රටවල් කීපයක් බලවත් ලෙස මේ දේශගුණික විපර්යාස නිසා අනාගතයේදී අධි අවධානම් තනකට ඇවිල්ලා තියෙනවා. අපේ ආර්ථිකයට, අපේ සමාජයට, අපේ සංස්කෘතියට මේ හරහා වෙන බලපෑම ගැන විශාල අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි අනාගතයේදී මෙන්න මේ වෙන තියෙන කාරණා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕන. මොකද අද අවසාන වශයෙන් මට කියන්න තියෙන වැදගත් කාරණාවක් මේ වන විට රටේ ආර්ථික තත්ත්වය යම්කිසි මට්ටමකට ඉහළට ඇවිල්ලා ඊයේ දවසේ විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය විසින් උපයෝගිතා කොමිසම විසින් විදුලි මිල අඩු කිරීමකුත් කරා. හැබැයි මේ වන විට සංචාරකව රටට එනවා. ඒ වගේ රටේ යම්කිසි හොඳ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා රටේ දියුණුව සම්බන්ධයෙන්. හැබැයි නැවත වතාවක් රටේ ජාතික ආරක්ෂාව අකර්මණ්‍ය කළා, රටේ ජන ජීවිත අඩාල කරලා, යම් යම් උද්ඝෝෂණ වැඩ වර්ජන ඇති කළා. මේ රටට එන ආයෝජකයෝ, මේ රටට එන සංචාරකයෝ ගමන අඩාල කරලා රට නැවත අරාජික කරන සූක්ෂම වැඩපිළිවෙලකට යන බවක් අපිට පේනවා. මොකද දැනට සංචාරකින්ගේ හොඳම ගමනාන්තයක් විදිහට අපේ රට අද තෝරගෙන තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම මේ රටේ ජනතාවෙන් ඉල්ලා සිටිනවා යම් යම් කඩාකප්පල්කාරී වැඩ කරන මේ රටට ආදරය කරන්න ඇති එක එක විදේශ ඒජන්තයින්ට, NGO වලට, සිවිල් සංවිධාන වලට, තානාපති කාර්යාල වලට ඕන විදිහට වැඩ කරන යම් යම් දේශපාලන කල්ලි කණ්ඩායම් මේ රට ආපහු අරාජික කළා රට නැවතත් ප්‍රශ්නයකට ඇති කරන ඇද දාන්න උත්සාහ කරන. ඉතින් මම විශේෂයෙන්ම ජනතාවෙන් ඉල්ලා සිටිනවා ඒ වගේ කණ්ඩායම් වලට අහු වෙන්න එපා. මොකද අපි පහුගිය අවුරුදු 3ේදී විශාල දුක් විඳින්න මේ රටේ මිනිස්සු කොවිඩ් එකෙන් දුක් විඳින්න, ඒ වගේම අරගල වලින් දුක් විඳින්න. ඉතින් ඒක නිසා ඒවා පාඩම් විදිහට අපි අරගෙන මේ රටේ යම්කිසි දියුණුවක් අද වෙනකොට සිද්ධ වෙනවනේ, ඒ දියුණුව තවත් දියුණු කරගන්න අපි යම්කිසි අවබෝධයකින් වැඩ කරන්න ඕන කියන එකයි මගේ අදහස.
ස්තුතියි ගරු මන්තුමා. මීලකට ගරු චන්දිම වීරක්කොඩි ගරු මන්තුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
10ක් නෙමෙයි ගරු මන්තුමා, 15ක් තියෙනවා.
කාලය මිනිත්තු 10ක්
විනාඩි 15ක් මට තියෙනවා. ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි, මේ රටේ ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවක විශේෂයෙන්ම කුඩා පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් බිමටම වැටිලා තියෙන වෙලාවක, ඒ අය ගොඩෙන්න හුස්ම ගන්න හදන වෙලාවක, ඒ අයට අත දෙන්න දිගින් දිගටම කල්මරලා මේ මොහොතේ හරි යම් උදව්වක් කරන්න රජයට හිතෙනවා නම් අපි ඒක ගැන ස්තුතිවන්ත වෙනවා. පරක්කු වෙලා හරි එහෙම දෙයක් කරන්න සිතුවිලි ඇතිවීම ගැන. අද අපේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ විදේශ විනිමය නැතිවීම. විදේශ විනිමය හොයන්න අපිට අවශ්‍යයි අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරලා, අපනයන දිරිමත් කරලා, අපනයන සඳහා වෙළඳ පොලක් ලබා ගැනීමට අවශ්‍ය මාර්ගය හදන්න. ඒකට වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ. එහෙම මෙහෙම කරන දේවල් තමයි තියෙන්නේ. අද තරුණයන් රට හැරලා යනවා. රජය කැමති වුණත් නැතත් වැඩියෙන්ම මේ රට හැරලා යන්නේ තරුණ දූ දරුවන්. එය රටෙන් ගිහිපු නිසා අද මේ රටට ලැබෙන විදේශ විනිමය ශ්‍රමිකයන්ගේ මාර්ගයෙන් වැදෙන ලැබෙන විදේශ විනිමය වැඩිවීමක් තියෙනවා. ඒකට අපි සතුටු වෙනවා. හැබැයි ඒ සඳහා යන්න උත්සාහ ගන්න ඇයට ඇති වෙන අනේක විද අඩත්තේට්ටම්, හොරුන්ට අසුවීම, මුදල් වලට මුදල් විවිධ දෙනාට ගෙවලා අසරණ වීම, අනාථ වීම, විවිධ රටවල ගිහිල්ලා අසරණ අනාථ වෙලා තමන්ගේ ගේ දොර වතුපිටාව නැති වෙච්ච කණ්ඩායම ඉන්නවා ඒ අය පිළිබඳ ඒ තත්ත්වය උදා වෙන්නේ නැහැ රජයට නිසි වැඩ පිළිවෙලක් තියෙනවා නම්. ඒ වගේම අද මේ වන විට අපේ යුද හමුදාවල 30,000කට එහා පැත්තේ හමුදාවෙන් පලා ගිහිල්ලා ඉන්නවා. හමුදාව පලා ගිහිල්ලා ඉන්න හමුදාව අතර ගිහිල්ලා ඉන්න ඒ ශක්තිමත් වැඩ කරන්න පුළුවන් හයිය තියෙන විනය තියෙන ජීවත් වීමේ ප්‍රශ්නේ තියෙන ඒ තරුණ තරුණියන්ට විදේශගත රැකියාවලට යන්න හැකියාව නැති වෙලා තියෙනවා. ඒ අය හමුදා වලින් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කටයුතු නොකිරීම තුල ඉතින් මං ඉල්ලා සිටිනවා රජෙන් මං දන්නා රජේ කාගෙන් ඉල්ලන්නද කියලා අපේ නියෝජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍යතුමාවත් ගිහිල්ලා කියන්න ඔබතුමාට මේ ප්‍රශ්නේ තියෙනවා ඔබතුමාගේ ප්‍රදේශවලත් මේ අයට විධිමත් ක්‍රමවේදයක් යටතේ සමාවක් දීලා නැත්නම් විනය පරීක්ෂණයක් කළා හමුදාවෙන් ඉවත් වීමට අවස්ථාව ලබා දෙන්න. එතකොට ඒ කණ්ඩායම වලටත් පුළුවන් රට ගිහිල්ලා මොකද බොහෝ දෙනෙක් විදේශ රැකියාව වලට යන්න තේරිච්ච උදවිය ඉන්නේ හැකියාව තියෙන උදවිය ඉන්නේ. නමුත් එයාට යන්න බැරි වෙලා තියෙනවා රජය ඒ උදවිය පිළිබඳ කැක්කුමකින් කටයුතු නොකිරීම හින්දා. ඒ නිසා කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ටත් එයාට දැන් එයාගේ දේපල වෙන්දේසි කිරීම නවත්වන්න පරාටේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වන්න කියලා විපක්ෂ නායකතුමා දිගින් දිගටම හඬක් නැකුවට පස්සේ කැබිනට් එක ඒකට තීන්දුවක් ගත්තා. නමුත් ඒ තීන්දුව අද වෙනකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අද හරි ඒ වෙනුවෙන් අවධානය යොමු වෙනවා නම් අපි ඒකට සතුටු වෙනවා ස්තුතිවන්ත වෙනවා. ඒ ආකාරයකටම මේ හමුදා හැරගිහිපු නිලධාරීන්ටත් රට රැකියාවලට යන්න අවස්ථාව ලබා දෙන්න කියන කාරුණික ඉල්ලීම කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ රටේ සංචාරකයන් එනවා කියලා අපි සතුටු වෙනවා. සංචාරකයන් හැටියට එන්නේ සංචාරක කර්මාන්තයෙන් ආදායම උත්පාදනය කරන්න මේ රටට අතවනවන ඇවිල්ලා අපේ රටෙන් සල්ලි හොයලා ජීවත් වෙලා තමන්ගේ රටවලට රට සල්ලි යවන්න උත්සාහ කරන කටයුතු කරන විශාල කණ්ඩායම්. අපිට ප්‍රශ්නයක් නැහැ ස්වාධීන රටක් හැටියට විවෘත රටක් හැටියට විවෘත වෙළඳපළ ආර්ථිකය තුල මේ රට දියුණු වෙන්න ඕන කියලා විශ්වාසයක් තියෙන රජයක් හැටියට ඔබ ඒ ආකාරයට පිටරටින් ඇවිල්ලා ආයෝජකයෝ හැටියට කටයුතු කරන්න යමෙක් ඉන්නවා නම් සුළු පරිමාණයේ හරි එයාට අවශ්‍ය කරන වීසා අවශ්‍ය කරන මුදල් දීලා ලබා ගන්න ක්‍රමවේදයක් හදන්න එයාට ව්‍යාපාර කරන්න ඉඩ දෙනවා නම් අපේ ශ්‍රී ලාංකික පුරවැසියගෙන් ලබා ගන්න බද්ද අඩුපාඩුවේ හා සමාන බද්දක් අපේ ඇමතිතුමා ව්‍යාපාරිකෙක් රටේ පිළිගත්ත ඔබතුමා බදු ගෙවනවා ඔබතුමා බදු ගෙවල ව්‍යාපාර කරනවා අපි බදු ගෙවනවා හැබැයි මේ රටට එන ඒ විදේශික සංචාරක කර්මාන්තයේ විශේෂයෙන්ම නියැලෙන පුද්ගලයෝ තුට්ටු දෙක බද්දක් ගෙවන්නෙත් නැහැ එයාගේ ඒ සේවා සඳහා මුදල් ලංකාවට එන්නෙත් නැහැ බොහෝ වෙලාවට මෙන්න මේ කාරණය පිළිබඳව කටයුතු කරන්න කියලා දිගින් දිගට කිව්වම ඒ ගැන අවධානය යොමු කරන්නෙත් නැහැ. ඒ නිසා අපේ රටේ දේශීය සංචාරක කර්මාන්තයේ නියැලෙන දේශීය ව්‍යාපාරිකයන්ට ගොඩ නැගීමට අවස්ථාව උදා කර දෙන්න සුළු හා මධ්‍ය පරිමාණ විශේෂයෙන්ම මේ රජයට කැක්කුමක් කැමැත්තක් ඕනකමක් තියෙනවා නම් කරුණාකරලා හැම දිනාටම සමසේ සලකන්න අවම ගානේ. හරිනම් වෙන රටකට ගියාම වැඩියෙන් සලකන්නේ රටේ පුරවැසියට. අපි එහෙමත් කියන්නේ අඩුම තරමේ සමසේ සලකන්න. එතකොට අපිට පුළුවන් වෙයි මේ රටේ අනාගතය පිළිබඳව අපිට යමක් දකින්න. ඒ වගේම තමයි අද අපි හැඳ දුන්නම බෙදා ගන්නවා. අපි අත උස්සලා සෙන්ට්‍රල් බැංකුව මහා බැංකුව ස්වාධීන ආයතනයක් කරන්න කටයුතු කරා. අපි හැබැයි අපේ සංශෝධනවලදී අපි දිගින් දිගටම කිව්වා පාර්ලිමේන්තුවට මාස 3කට සැරයක් වාර්තා කරන ආකාරයට මූල්‍ය පාලනය මූල්‍ය බලය පිළිබඳ ස්වාධීනත්වය දෙන්න. අද මුදල් කාරක සභාවට ගියාම එතුමාල්ලගේ පඩි ටික විතරක් වැඩි කරගෙන එතුමාල්ලා කියන්නේ ඒ අයට ඒ පිළිබඳ බලය තියෙනවලු. ඔබ තුමාගේ අවධානයට යොමු කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ සියලු දෙනා යටයි අපිත් යටයි ශ්‍රී ලංකාවේ මහා බැංකුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහා ගිහිල්ලා බලයක් තියෙන තරම් නෙමෙයි. එහෙම බලයක් අපට දෙන්න නම් මේ මන්ත්‍රීවරු 225 දෙනාට පනතක් සම්මත කළා එහෙම බලය දෙන්න බෑ. එහෙම බලයක් දෙන්න නම් අපි ජනමත විචාරණයකට යන්න ඕන. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 ඉඳන් 50 ගණන් වෙනකන් හොඳට කියවලා බලන්න. යම් ආකාරයක මූල්‍ය කටයුත්තක් සිද්ධ වෙනවා නම් මේ රටේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. ඒ කිසි දෙයක් කරන්නේ නැතුව දැන් අද අපි මහජන නියෝජිතයෝ තන්දෙන් පත් වෙච්ච ඒ අයට තියෙන කලෙක්ටිව් අග්‍රීමන්ට් එකක් හින්දා ගිවිසුමක් හින්දා අවුරුදු 3කට සැරයක් වැඩි කළ ගත යුතුයි කියන මතයක් තමයි ප්‍රකාශ වුණේ. එහෙම ගැළපෙන ආකාරයට කම්කරුව අමාත්‍යාංශයේ ගියාපදිංචි වෙලා ඇත්තෙත් නෑ. නමුත් අද මේ රටේ අපි දන්නවා වරාය අධිකාරියද පෙට්‍රෝලියම් කෝපරේෂන් එකද ජල සම්පාදන මණ්ඩලයේද විදුලි බල මණ්ඩලයේද ඇතුළු ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා සායිමික ගිවිසුම් වලට එකතු වෙච්ච. එහෙනම් ඒ අයගේ පඩිත් ඒ අයට වැඩි කරගන්න පුළුවන්ද? ඇයි ඒ අයට පඩි වැඩි කරගන්නේ නැතුව මහ බැංකුවට විතරක් පඩි වැඩි කරන්න කටයුතු කරන්න හැකියාව තියෙන්නේ? මේ සාධාරණත්වය කියන එක හැම දෙනාටම එක හා සමානව තිබිය යුතුයි කියන එක අපි තදින්ම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි ගරු මූලාශ්‍රාවුඩ මන්ත්‍රීතුමනි, ඔබ දන්නවා මේ වන විට අපේ කර්මාන්තකරුවන්ට අපේ ප්‍රදේශයේ තියෙන කුරුඳු කර්මාන්තකරුවන්ට විශාල පීඩාවන්ට පත්වලා සිදුවලා තියෙන කුරුඳු ටික විකුණ ගන්න බෑ. තේ දල්ලට ලැබෙන මිලට ගැළපෙන ආකාරයට අද පොර අඩු කරා කියලා කියන නමුත් ඒ අඩු වෙච්ච විදියට කටයුතු කරන්න බෑ. ඒ වගේම ගුණාත්මක භාවය පිළිබඳව අද හැම තැනම රජයේ අවධානය යොමු කරන්නේ නැහැ. කසලතේ ගනුදෙනුව තදින්ම සිද්ධ වෙනවා. මේවා පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතුව කටයුතු කිරීම තුළ අද රටට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්ව යටතේ ඔබ අද වාඩි වෙලා ඉන්න ක්‍රියාකලාපය තුළ අද මුළු රටම සමච්චලයට පත් වෙලා තියෙනවා. ඔබටත් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නකොට ලැජ්ජාව හිතෙනවා ඇති මන්ත්‍රීතුමනි. මේ වෙච්ච දේවල් එක්ක අද වර්තමාන පොලිස්පතිතුමාට එතුමා උගත් කෙනෙක්, එතුමාට ඒ තනතුරු දරන්නත් ලැජ්ජ වෙන මට්ටමට එතුමා පත් කරලා තියෙනවා. ඔබතුමා දකින්න ඇති ව්‍යවස්ථා දායක සභාවේ මේ පාර්ලිමේන්තු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතාම පැහැදිලිව තියෙනවා 41 වන ව්‍යවස්ථාවේ සමසම වෙච්ච අවස්ථාවක පමණයි කතානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාජිකයන්ගේ ඡන්දය සමසමව පාවිච්චි වෙච්ච අවස්ථාවක විතරයි කතානායකවරයාට තමන්ගේ ඩිස්ක්‍රිෂනරි ඔතොරිටි එක තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ. මේ අදාළ රැස්වීම තියපු දවසේ දෙන්නේ ඡන්දය ප්‍රකාශ නොකර හිටියා. එහෙනම් ඉතින් පාර්ලිමේන්තුවේ අපේ දැන් ඡන්ද ගන්න කොටත් ප්‍රකාශ නොකරපු ඡන්දත් විරුද්ධ හැටියට ගත්තා නම් මේ පාර්ලිමේන්තුවේ පනත් විශාල ප්‍රමාණයක් සම්මත වෙලා හැටියට සලකන්න බෑ.
අවසන් කරන්න.
එහෙනම් මට විනාඩි දෙකක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. සම්මත කරන්න බෑ. මෙනම් අපි පස්සට ගිහිල්ලා බලන්න ඕන පනත් කීයකදී මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ නොකර ඉඳලා තියෙනවද කියලා. එහෙනම් ඒ පනත් සියල්ලම අදහෝසි වෙන්න ඕන. මොකද පාර්ලිමේන්තුවේ ස්කාරක සභාවේදී කතානායකවරයා ශබ්ද නැතුව ඉන්නවා වගේ එතුමා තීරණයක් ගන්නෙ නැහැ. පැහැදිලිව තියෙනවා කටයුතු පිළිබඳ තීරණය කරන්න ඕන කමිටුව කියලා. එතුමා ගෙදර ගිහිල්ලා එතුමාට කවුරු හරි ජනාධිපතිතුමා හරි කවුරු හරි බලපෑම් කරන කෙනෙක් කතා කරලා කිව්වම ලිපියකින් යවනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ඡන්දය තීරක ඡන්දයක් තියෙනවා මට තීරක ඡන්දේ මට ප්‍රකාශ කරන්න ඕන. ඡන්දය ප්‍රකාශ කර නොකර සිටීම විරුද්ධ වීමට සමානයි. මේ පිළිබඳ කිසිම කතාවක් කරන්නේ නැතුව මෙන්න ගෙදර ගියාම ලියුමක් යවනවා ජනාධිපතිවරයාට. මං හිතන්නේ ලියුමක් ලියලා එවලා තුනක් දන්නේ ඩ්‍රාෆ්ට් එක අස්සන ගහලා දෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීම විරුද්ධ වීමට හා සමානයි කියලා සලකන නිසා ඒ හින්දා විරුද්ධ වෙච්ච දෙන්නට ඒ දෙන්නත් දැම්මම 4-4 වෙන නිසා මමත් විරුද්ධ වෙනවා කියලා එවනවා. ඉතින් මේ විදිහට නම් මම ඔබතුමාට ගෙනිල්ලා හිටිනවා ඒ ක්‍රමවේදය නම් මේක එංගලන්තේ පාර්ලිමේන්තුවේවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තියෙන කිසිම රටකවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ තියෙන කිසිම පොතකවත් සඳහන් වෙන්නේ නැති මේ කැකිල්ලේ තීන්දුව නම් අපේ පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය තීන්දුව. මම ඔබතුමාගෙන් ඉල්ලනවා එකෙන් එකට ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී හිටපු මන්ත්‍රීවරු ප්‍රමාණයක් සලකලා ඒ අවස්ථාවල සම්මත වුණයි කියලා තීන්දුව කරපු පරත් සියල්ල අහෝසි කරන්න කියලා ඉල්ලා සිටිමින් ඔබට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව.